අස්වංක හත ගරු නීතිඥ ප්‍රේමනාසි 12 මෙතුමා.
ආනවා ගරු යෝජනා තාරතුමනි.
ගරු කාන්තා ළමා කටයුතු හා සමාජ සේවල් ගන්න අමාත්‍යමගෙන් ඇසීමට. ගරු අමාත්‍යමා පිළිතුරු ලබා දීමු. අස්වංක හත කාන්තා ළමා කටයුතු හා සමාජ සේවල් ගැනීමේ අමාත්‍යමාගේ.
ප්‍රශ්න ආනවාද?
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති සමුද්‍ර බැංකු සංඛ්‍යා ප්‍රමාණය කොපමණද? බැංකු ශාඛා 1089 කි. 2. එම බැංකු ශාඛාවල තැන්පත් කර ඇති අරමුදල් ප්‍රමාණය කොපමණද? මුළු තැන්පත් ප්‍රමාණය රුපියල් බිලියන 170 කි. එම ප්‍රමාණය එක් එක් ගිණුම් වර්ගයනුව වෙන්වෙන් වශයෙන් කොපමණද? 1. තැන්පත් සමාජික ඉතුරුම් ගිණුම් සංඛ්‍යාව 41,45,114යි. මුදර රුපියල් මිලියන 40යි. 760,183.92යි. 2. ළමා ඉතුරුම් ගිණුම් සංඛ්‍යාව 37,15,204යි. මුදල රුපියල් මිලියන 6යි. 812,759.70යි. දිරිය මාතා ඉතුරුම් ගිණුම් සංඛ්‍යාව 13,43,221යි. මුදල මිලියන 7යි. 212,062.88යි. 4. සාමාජික නොවන ඉතුරුම් 19,82,409යි. මුදල රුපියල් මිලියන 9යි. 682,255.89යි. 789. සමූහ දැන්පතු ගිණුම් සංඛ්‍යාව 495,200යි. මුදල මිලියන 21යි. 108,339.72යි. 6. සිසුරක ඉතුරුම් 309,674යි. 13,091,603.63යි. එකතුව ගිණුම් සංඛ්‍යාව මිලියන 11යි. 990,822.62යි. මුදල රුපියල් මිලියන 86යි. 975,205.77.74යි. 7. අනිවාර්ය ඉතුරුම් මිලියන 2යි. 797,494යි. මුදල මිලියන 61යි. 837,649.50යි. සාමාජික කොටස් මිලියන 4යි. 133,485.85යි. මුදල මිලියන 21යි. 547,563.87යි. 9. ස්ථිර තැන්පතු 8,568යි. 114,573.37යි. ගිණුම් සංඛ්‍යාව මුළු මිලියන 18යි. 930,369.69යි. මුදල රුපියල් මිලියන බිලියන 170යි. 474,992.748යි. මිලියන 170යි. මෙතන බිලියන කියලා දාලා තියෙනක වැරදි. මෙතන මිලියන වෙන්නේ.
ගර්මන්තුමා,
මම හිතන්නේ සංඛ්‍යා ලේඛන ඔබතුමාට සභාගත කිරීමේ හැකියාව තිබෙනවා මට. ඔව්. නමුත් ප්‍රශ්න අදාළ අතුරු ප්‍රශ්න සඳහා ගරු අමාත්‍යතුමා නොමැති නිසා කෙසේ වෙතත් මම ඔබතුමාත් මේ ඔව් මේ විශේෂයෙන්ම මේ අපි දන්නවා, කවුරුත් දන්නවා, මේ වෙනකොට විශාල වශයෙන් මේ සමෘද්ධි ව්‍යාපාරය සහ අස්වැසුම ගැන විශාල වශයෙන් කතා කරනවා. එතකොට බොහොමයක් ගේකුට වෙච්ච ප්‍රශ්නේ තමයි මේ අස්වැසුමට අදාළ ඉල්ලීම කරන අවස්ථාවේදී බොහොමයක් දෙනෙක් කිව්වේ මේ සමෘද්ධිය තියෙන ඇයට ඉල්ලන්න ඕනේ සමෘද්ධිය ඒ ආධාර ලැබෙනවා කියලා. මම හිතන්නේ දැනට 117යි 121ක් දක්වා අස්වැසුම ලබා දීමේ හැකියාව තිබෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ දැන් අර ඉල්ලීම් නොකරපු අපීල් අභියාචනය තිබෙන්නේ ඉල්ලීම කරලා අදාළ සහනාධාර ලැබිච්ච නැති ඇයට. හැබැයි අපි කවුරුත් දන්නවා මේ සමෘද්ධිය ලැබෙන නිසා ඉල්ලීම් නොකරපු විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි කවුරුත් දන්නවා සමහර අවස්ථාවල සමුද්‍රිල්ලාරී පවා මේ අදාළ තොරතුරු එකතු කරගන්න මැදිහත් වුණේ නැහැ. ඉතින් සමුද්‍රිය ලැබෙන නිසා සමහර අහිංසක අන්ත අසරණ මිනිස්සු මේ ඉල්ලීම කරෙත් නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් හැටියට කරන්න සහ ඒකේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් බොහොමයක් වෙලාවට සමෘද්ධිය අරා සමෘද්ධිය තුළ යමක්මක් උපයන්න අවස්ථාව ඒ ශක්ති ධෛර්ය ලැබුණා. හැබැයි අපි කවුරුත් දන්නවා රහසක් නෙමෙයි සමූ පහුගිය දීර්ඝ කාලයක් තිස්සේ සමෘද්ධිය දේශපාලන වශයෙන් උත් ඒකම නිලධාරීන් වශයෙන් උත් යම් ආකාරයේ බලපෑම් කරලා අවශ්‍ය නොවනට ලබා ගැනීම හැකියාවක් තිබ්බා. හැබැයි ඒකේ පියවරක් හැටියට තමයි අද අස්වැසුම ඇවිල්ලා මේකට සිස්ටම් එකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට දේශපාලඥයට හෝ නිලධාරියට හෝ අතපොවන තියෙන ඉඩ ප්‍රස්තාව අඩුයි. මේකේ ඩේටා ටික හරියට එන්ට වෙනවා නම් දිවැරදි පුද්ගලයෝ අවශ්‍ය පුද්ගලයෝ කවුද කියන එක පවර ගන්න හඳුනා ගන්න පුළුවන්. දැන් එතකොට පෞගිය කාලේ සමෘද්ධි කපනවා කිව්වම කවදාවත් කිසිම වෙලාවක සමෘද්ධි ඒ කියන්නේ යමක්කමක් තීර tattර පත් වුණාට පස්සේ සමෘද්ධි කපනවා කියලා කිව්වට පස්සේ කවදාවත් ඒක කරන්න හම්බුන්නේ නැහැ. ඒක මොන ආණ්ඩුවවත් ඒක තමයි ඇත්ත. මොකද මේ විදිහේ ආදේශපාලනයක දේශපාලන උන තීන්දුව ගන්න බෑ. මොකද තමන්ගේ තමන්ට ඡන්ද දෙන කෙනාගේ සමෘද්ධි කපනවා කියන එකද කරන්න අත තියන්න ආණ්ඩුවක් යන්නේ නැහැ. හැබැයි සමහර අවස්ථාවල අදාළ සමෘද්ධිකාරියත් සමෘද්ධිය කපනවා නම් තමන්ගේ කොට්ටාසනම ආපහු සමෘද්ධිය ලැබිය යුතුයි කියන තත්ත්වය තමයි හිටියේ. ඒ කියන්නේ පොරොත්තුලේකට යන්න ගියේ නැහැ. හැබැයි දැන් මේ කොහොම වුණත් මේ ශේෂ්ත්‍රය තුල දැන් සමෘද්ධි වලින් දැන් අස්වැසුමට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ අස්වැසුම තුල අවධානය යොමු කරන්න අවශ්‍යයි. මොකද හේතුව ආණ්ඩුව නියෝජන මන්ත්‍රීවරේ කරේට අපිට විශාල වශයෙන් ගැටලුවක් තියෙනවා. ඉල්ලීම් නොකරපු අස්වැසුම සහනාධාරයෙන් ඉල්ලීම් නොකරපු අභියාචන හැකියාව තියෙනවා. හැබැයි මේ ඉල්ලීම් නොකරපු මිනිස්සුන්ට මොනවාරි සහනයක් අපි දෙන්න ඕනේ. මේ ආයතන නැවත ඉල්ලීම් කරන්න හරි අවස්ථාවක් දෙන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි මම පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ ගරු අමාත්‍යතුමා අපිට නෑ. හැබැයි එකම දලස්සලහ පෙරම ගරු අමාත්‍යතුමා මගේ ඉල්ලීමක් කරලා එතුමාට දෙවන ප්‍රශ්නය අහන්න අවශ්‍යයි කියලා ඒ අවස්ථාව එතුමාට ලබා දෙන්න.
ගරු දලස්සලහ පෙරම එතුමා.
ගරු නියෝජකතන එතුමනි මේ අමාත්‍යවරයා සභාව නැති වෙලාවේ මම ඔබතුමාව සභානායකතුමා අපහස්තක් අනුපක්ෂ සංදේවතුමා අපහස්තරපත් කරන්න හදනව නෙමෙයි. මේ ඉතාම වැදගත් කාරණාවක් තියෙනවා. දොළවත්ත මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නේ තව ඇතුළට යනකොට ගරු ඇමතුමනි මේ දැන් සමෘද්ධි බැංකුව 1089ක් වගේම සමෘද්ධි දැන් මම අවුරුද්දකට ආසන්න කාලයක් නියෝජ්‍ය අමතරේ වශයෙන් ආරම්භක යුගයේ හිටපු ඉන්න දන්නේ බැංකුව 1089ට අමතරව බැංකු මහා සංගම් තියෙනවා 335ක්. මේකේ මේ පිළිතුරේ තියෙන්නේ දැනට තියෙන වත්කම් බිලියන 170ක් විතර කියලා. හැබැයි මේ මුදලින් හැබැයි වත්කම් ගත්තම ගරු ඇමතුමනි බිලියන 200ක විතර වත්කමක් තියෙනවා මේකට. දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේක ඉතා වැදගත් කාරණාවක්. මෑතකදී ගැසට් පත්‍රයේ මේ අස්වැසුම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කාර්යය ගැන කිව්වම ඒකේ තියෙන්නේ ගරු ඇමතුමනි මේ ඒ සහනාධාර මීට පස්සේ බෙදන්නේ සමාජ ආරක්ෂණ මණ්ඩලය යටතේ. හැබැයි මිනිසුන් සවි බල ගැනීම තියෙනවා සමෘද්ධි දෙපාර්තමේන්තුවට. මේක ඉතා පැහැදිලි. ඒකේ වැදගත්ම කාරණය වෙන්නේ මේක කියනවා සමෘද්ධි බැංකු ටික මහ බැංකුවේ පාලනයට ගන්නවයි කියලා. එම යෝජනාවක් තියෙනවා. දැන් මෙතන තියෙන බරපතලම ගැටලුව සමෘද්ධි බැංකු පිටිය උවේ කරු ඇමතුමනි එස්.පී. දිසානායක ඇමතුමාද නැහැ හිතනම් කියයි සම්පකාර බැංකු විදියට. ඒ පනතේ පූර්වදර්ශයක් කරන් තමයි හැදුවේ. ඒ නිසා තමයි කොවිඩ් වසංගතය උග්‍ර වෙච්ච වෙලාවේ බාණ්ඩාගාරයට සල්ලි නැතිලා තියෙනකට බිලියන 50ක් මේ අරමුදලින් ගත්තේ. තාම එක පියවලා නැහැ. දැන් මට තියෙන ගැටලුව ඇමතුමා මේක යොමු කරන්නම වෙන කාරණාවක් මේ බැංකු පද්ධතිය දැන් කම්පියුටරයිස් කරලා තියෙනවා. නෙට්වර්ක් කරලා තියෙනවා. ඔඩිට් වෙනවා. ඔඩිට් වෙනවා. හැබැයි මෙහෙම පසුබිමක් ඇතුලේ මහා බැංකුවේ පාලනය මේක ගත්තම අර ගමේ අහිංසක මිනිස්යාගේ අවශ්‍යතාවය වෙනුවෙන් ක්ෂණික තීන්දුවක් ගන්න පුළුවන්ද? දැන් ගෙදර වැසිකිළිය හදන්න ණයක් ඉල්ලනවා. සමෘද්ධි බැංකුවට ආව අද දවසේ කටයුතු කරා හෙට මේක හම්බුණා. හැබැයි මහා බැංකුවේ පාලනයට ඩත් වුණොත් ඒක කරන්න බෑ ගරු ඇමතුමනි. මොකක් හරි සාධාරණ මොකද මේ මේකේ සේවකයෝ 8500ක් විතර ඉන්නවා. ලාභ බැංකු සමස්ත බැංකු වලින් 95%ක් ලාභ ලබනවා. සීමල පිටිය ඇමතුමා පිටිපස්සේ ඉන්න ඕනනම් මම වැරදිලා නිවර්දි කරයි. 95%ක් ලාභ ලබනවා. තෙවෙනි බැංකුවක් වෙන අරමුණක් මොකද්දෝ හරි গুপ্ত අරමුණකට මහා බැංකුවට මහබැංකුවේ පාලන දෙරත් කිරීම හරහා සිද්ධ වෙන්නේ අර ගමේ ග්‍රාමීය බැංකුව සමුපකාර බැංකුව ඇතුලේ අහිංසක දුප්පත් නූගත් අර මිනිසුන්ට මෙතෙක් කල් ගන්න තිබ්බ සහනයක් මෙහරහා නැති වෙනවා. මේක භයානක අනතුරක්. එස මේ පිළිබඳව සංවේදී වෙනවා විතරක් නෙමෙයි මේ තීන්දුව සමාජ සාකච්ඡාවට භාජන වෙන කාරණාවක් නොගත යුතු තීන්දුවක් කියලා කියන එකයි අපේ යෝජනාව. අර සනස තියෙනවා වගේ සම්පකාර බැංකු තියෙනවා වගේ මේ 8500ක් ජගත් කුමාර අපේ වෘත්ති සමිතියේ නායකයාද මන්ත්‍රීවරකද පාර්ලිමේන්තුවේ ඉන්නවා එතුමා මා වැරදි නම් නිවැරදි කරයි. එසම් මේ දේ වෙන්න යනවා නම් ඒකට කරුණා කළ ඉඩ තියන්න එපා. කොවිඩ් වසංගතය වෙච්ච වෙලාවේ ගරු නියෝජක තානායකතුමනි, සභා නායකතුමනි මතක ඇති රුපියල් 5000ක් ගෙවන්න තීන්දුවක් ගත්තා. එදා ඒ සමෘද්ධි බැංකුවේ 5000 නොගෙව්වනම් ගෙදරට ගිහිල්ලා සමෘද්ධි නිලධාරින් මේක දුන්නා. එවැනි මිකනිසම් එකක් තිබ්බේ නැත්නම් රටේ මොකක්ද වෙලා වෙන්නේ? එසා ඒ ආකාරයේ දුෂ්කරම අභියෝගයකට මුහුණ දීලා මිනිසුන්ට සේවාවක් කරපෝ ඒ ආයතනය, ඒ බැංකු පද්ධතිය දැන් මේ ආකාරයෙන් කටයුතු කරන්න හදන්න එපා කියලා කියන ඉල්ලීම මම කරනවා. බොහොම ස්තුතියි දලුවත් මන්ත්‍රීතුමා මගේ ඉල්ලීමට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි. ගරු කවිරත්න මහත්මිය ප්‍රශ්නයක්ද දැන් අතුරු ප්‍රශ්න නම් දෙක
අහලා ඉවරයි. අතුරු ප්‍රශ්නයක් නෙවෙයි ගරු සභානායකතුමා, කැමතිනම් මේ කාන්තා කටයුතු අමාත්‍යංශයේ යටතේ ආව ප්‍රශ්නයක් නිසා මම මේක කතා කරන්නේ. මම කාලේ නාස්ති කරගන්නේ. විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය දවස්වල පත්තරවල සමාජ මාධ්‍යයේ මේ පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට ලිංගික හිංසනයන් සිද්ධ වෙනවා කියන ප්‍රවෘත්තිය ගිහින් තිබුණා. ඉතින් ඒකෙදි මම දන්නවා මහලේකම්තුමිය යටතේ තුන් දෙනෙක්ගෙන් යුතු කමිටුවකින් මේ වෙනකොට අභ්‍යන්තර පරීක්ෂණයක් සිද්ධ වෙනවා. ඉතින් හැබැයි මේ වෙනකොට මම මේ කතා කරන්නේ කාන්සා සංසදයේ වෙනුවෙන්. විශේෂයෙන්ම මේකේ කාන්තාවන්ට හිංසනයක් වෙනවා නම් පැහැදිලිවම කියන්න ඕනේ ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නෙවෙයි වෙන්නේ. ඒ අනිත් ඒ අය යටට ඉහළින් ඉන්න අයගෙන් සිද්ධ වෙනවයි කියලායි තියෙන්නේ. නමුත් මේ වෙනකොට ඒ හිංසනයට ලක්වෙච්ච අයට බලපෑම් කරනවා, ලියුම් අස්සම් කරව ගන්නවා, එහෙම දේවල් උනේ නැහැ කියලා. එතකොට මේක වෙනකොට දැන් ඒ අයට බයක් තියෙනවා මේ පරීක්ෂණය හරියට සිද්ධ වෙයිද නැද්ද කියලා. ඒ නිසා මම මහලේකම්තුමියත් මෙතන ඉන්න නිසා මම නැවත වතාවක් කියනවා, එතනදි තරාතිරම බලන්නේ නැතුව ඔබතුමියගේ මැදිහත් වීම යටතේ ඒ වෙච්ච හිංසනයේ වෙච්ච අය සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා ඒ හිංසනයට ලක් කරන අය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නයි කියලා මම මේ වෙලේ ඉල්ලා සිටිනවා. මොකද මේක පාර්ලිමේන්තුවටත් ලොකු කැරලක් නිසා.
බොහොමසිතේ ඊයේ ඉඳලා ගරු මන්ත්‍රීතුමේ කමිටුවක් මේ විමර්ශන කටයුතු මේ වෙනකොට කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒ කියන්නේ ඔව් ජගත් කුමාර මන්ත්‍රීතුමා,
ගරු එමතුමාගේ අවසරයේ පිට මට මේ පුංචි අදහසක් මේ දුරවත්ත මන්ත්‍රීතුමා කියපු කාරණාවත් එක්ක මේ දවස්වල ගරු එමතුමනි රට පුරාම තියෙන බරපතල ප්‍රශ්නයක් මේක. දැන් මුල ඉඳන් මේකේ අඩුපාඩු මම මේක ආපු දවස් ඉඳන් පාර්ලිමේන්තුවේ කතා කරා, ජනාධිපතිතුමා ඉස්සරහත් කතා කළා. ඒ කතා කිරීමේදී ආපු තත්ත්වයට වඩා එදා කිව්වේ මුකුත් වැරද්දක් වෙලා නැහැ, දැන් හොඳට කළා කියලා. හැබැයි දැන් වෙනකොට පිළි අරගෙන තියෙනවා වැරදි අඩුපාඩු වෙලා තියෙනවා කියලා, ඒ ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම දොරත් මන්ත්‍රීතුමා ඇහුවා වගේ දැන් මෙතන සමෘද්ධියේ ඉන්න අය විතරක් සුසිල් පැම් ජනාධිපතිතුමා සමෘද්ධියේ ඉන්න අය විතරක් ලක්ෂ 4ක් විතර අයිතුම් පත්‍ර දාලා නැහැ ඕකට. ඇයි ඒගොල්ලෝ හිතනවා සමෘද්ධි තියෙනවා කියලා? එතකොට මුලින්ම මේ අශ්වසුම තුල සමෘද්ධි 16 ලක්ෂ 30000ක් විතර හිටපු ප්‍රමාණයෙන් ලක්ෂ 8කට තමයි රජයේ කියන තොරතුරු අනුව දීලා තියෙන්නේ. එතකොට ලක්ෂ 8මාරක් විතර එතරම් කප්පාදු වුණා. මම මේ ගැන කිව්වා සමහර කොට්ටාසිවල ඔබතුමත් දන්න කඩුවෙලා ආසනේ 166ක් ලැබිලා තියෙනවා සමෘද්ධි සානාධාරවල. එතකොට පාදුක්කේ 164ක්, කෝට්ටේ 154ක් මේ විදිහට ලංකාවේ ගත්තොත් 150කට වඩා දැනට සානාධාර ලැබ පුවාගෙන් කප්පාදු වෙලා තියෙනවා. ඒ වගේම මේ සහනාධාර නොලැබිච්ච මේ රට ආර්ථික වශයෙන් කඩවැටිච්ච වෙලාවන්නේ සහනාධාර නොලැබිච්ච අයත් විශාල ප්‍රමාණයක් දැන් අලුතෙන් ඉල්ලනවා දුප්පත් වෙලා. එතකොට ඒ අයට ඉල්ලන්න විදියකුත් නැහැ. දැන් අභ්‍යාචනයක් දාන්නත් මේ ඇප් එකේ ඉඩ නැහැ. ඒ தත්ත්වය තුල තමයි දැන් මේ දිගට ආපු විරෝධතාත් එක්ක දැන් කිව්වේ මේකේ සමෘද්ධියේ දැන් ඉල්ලපු ඉතුරු කොටසකට දෙනවා කියලා. හැබැයි ඒ දුන්නත් තව ලක්ෂ 4යි ගානකට සමෘද්ධියම අයට ලැබෙන්නේ නැහැ. ඒකම සමෘද්ධියේ ඇතුලේ තිබුණ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආර්ථික ශක්තිමත් කරන වැඩපිළිවෙළ තිබුණා. හැබැයි අස්වැසුමේ දිනු කම්පියුටර් දැමීමේ කිසි වැඩක් නැහැ. බිලියන 60ක් සමෘද්ධියෙන් වියන් කරලා දිනු කම්පියුටර් දැකීමේ විශාල වැඩක් කරලා අවුරුද්දකට ගෙවල් විශාල ප්‍රමාණයක් හදලා දැන් 1,04,000 මේ කාලේ හදලා තියෙනවා ගෙවල්. ඒ උත්තම සමාජ ආරක්ෂණයේ විශාල වැඩපිළිවෙළක් කරලා තියෙනවා. හැබැයි ඒ සියල්ල අතහැරලා ඒකට එන මුදලුත් ගරු සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යතුමා සභානායකතුමා දැන් ඒ මුදල් තාම ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ එතරම් විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ වගේම තවත් සහනාධාර ඉල්ලමින් ඉන්න පිරිසට ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි පසුගිය මේ මාසෙන් පස්සේ දැන්ට එක සහනාධාරයක්වත් දීලා නැහැ. දැන් අස්වැසුමක් නැහැ, සමුර්ධියක් නැහැ, වැඩිහිටි ආධාරයක් නැහැ, මුකුත් නැහැ. දැන් මේ මාස 3ක් තිස්සේ මේ මිනිස්සු අන්ත දුගී බවට තවත් පත් වෙලා. ඒ නිසා වහාම ආණ්ඩුව මැදිහත් වෙලා මේ සියලු ප්‍රශ්න වලට මේකට පැලැස්සර විසඳුම් නෙමෙයි. මේකට වහාම මැදිහත් වෙලා මේක නැවත සාකච්ඡා කරලා අඩුපාඩු හදාගෙන නිවර්දිත තැනකට යන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා.
භවංශතේ.
අර ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ජගත් කුමාර මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නයක් කියවවා ගරු ඩලස් සලහපෙරුම් මැතිතුමා විසින්. ඒ වගේම ගරු ජගත් කුමාර මැතිතුමා විසිනුත් නැවත අතුරු ප්‍රශ්නයක් කියවුවා. ඒ වගේම අද 27/2 තව ප්‍රශ්නයක් මතුනෝ මේ විෂයටම අදාළව. ඒ ප්‍රශ්න තුන සම්බන්ධයෙන්ම හෙට දිනේදී විෂය භාර රාජ්‍ය මැතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී පිළිතුරු දීමට කටයුතු කරගෙන යනවා. ඊළඟට ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය අහපු ප්‍රශ්නේ මහලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් දැන්ට ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් 3 දෙනෙක් විසින් කමිටුවක් මගින් ඒක පරීක්ෂා කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මම හිතන්නේ ඊට පස්සේ ගරු කතානායකතුමාට දැනුම් දීලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියන එක දැනුම් දීලා තියෙනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 8 ගරු ගාමිණී වලයිබඩ මැතිතුමා සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
අහනවා කතානායකතුමනි.
අයන්න එක නොදනි, අයන්න දෙක නැත, අයන්න තුන අදාළ නොවේ, අයන්න හතර අදාළ නොවේ, අයන්න පහ අදාළ නොවේ, ආයන්න අදාළ නොවේ.
ඉතා සාරගර්භ උත්තරයක් ලබා දීම සම්බන්ධයෙන් ඉඩම් හා සංචාරක ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. පහුගිය දවස්වල අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ සර්වපාසික සමුළුවක් ඇඳවලා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලාත්මක කිරීම සහ එතනින් ඔබට කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා වුණා. එතකොට මේ අදාළ වේ නැත කියාගෙන යනකොට අපිට ප්‍රශ්නයක් පැනගිනවා. මේ ඉඩම් අමාත්‍යවරයා ඉන්නේ ඒ කැබිනට් එකේ සහ ඒ ජනාධිපතිවරයාගේ රාජ්‍යයේ නෙවෙයිද කියන එක. එසේ සඳහන් කරමින් මට කියන්න තියෙන කාරණාව කියන්න සිද්ධ වෙනවා. මෙවැනි ආකාරයේ උත්තර දෙමින් රටපාලනය කරන කැබිනට්ටුවක රටපත් වෙලා ඉන්න ලැබෙන එකත් එවැනි පාර්ලිමේන්තුවක මන්ත්‍රීවරයෙක් ඉදිරියේ අපිට සවන් දෙන්න සිද්ධ වෙලා ඉන්න එකත් ගැන අපේ මගේ 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 අතුරු ප්‍රශ්නෙන්
පස්සේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්නේ අහලා ප්‍රශ්නට දෙන්න පුළුවන් උත්තරයක් නැති ප්‍රශ්න ඇහුවොත් එම අදාළ නොවේ නැත්තම් මොනවා කියන්නේ? මේක ඇවිල්ලා මේ අමාත්‍යංශවල ලේකම්වරු මේ අහන ප්‍රශ්න වලට දෙන උත්තර මේ ප්‍රශ්නෙට අහලා තියෙන ප්‍රශ්නේ අහන්න කියන්නේ කෙනා. ඔතුමාම අහන්න 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඉඩම් බලතල පළාත් සභාවේද පැවරිය යුතු බවට වර්තමාන රජයේ ප්‍රධානීන් ප්‍රකාශ කර ඇති බව දන්නේද? මට අදාළ වෙන්නේ නැහැ. එකෙක් කට්ටිය ප්‍රකාශ කරන්න පුළුවන්. අදාළ වෙන්නේ නැහැ. ඉතින් මෙතුමාට තියෙන හීනකින් නැගිටලා අහන ප්‍රශ්න වලට එතුමාට මෙහෙම ආඩ්‍ය කට්ටයක් දාගන්න ඕනේ කියලා ප්‍රශ්න ඇහුවයි කියලා ඉතින් මට අදාළ නැත්තම් ඒක අමාත්‍යංශට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඔබතුමාගේ තේරන දැනුමේ බුද්ධිය තරම ඒක. සර් ඔබතුමා කතාවක් කරන්න එපා. මේ ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න විදියක් නැත්තම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි උත්තරේ නැත. මේ අහන ප්‍රශ්නෙට අදාළ වෙන්නේ නැහැ. මේ 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 අමාත්‍යංශේ මොකක් කරන කටයුත්තකට අදාළ වෙන්න ඕනේ. මේ නිකම් මේ පොඩි සන්දාන කටු ගහගෙන බොරුවට මේ කතන්දර මේ උත්තර මේ ලකුණු දාගන්න ඕට ඒව අදාළ වෙන්නේ නැහැ. 13 වෙනි සංශෝධනයේද එහෙම නැත්නම් ජනාධිපතිතුමා මොනවද කිව්වේ කියන එකයි මේකයි අතර අදාළ පටලත්වයක් පටල ගැනීමේ හේතුවක් නැහැ. අමාත්‍යංශට අදාළ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න, ආයකට හරි උත්තරේ දෙන්න. ඔබතුමා අතර මගේ අතර ප්‍රශ්නයක් ඇති කරගෙන වැඩක් නැහැ මේකේ.
කරුණාන්තව ඔබතුමාගේ අතුරු ප්‍රශ්න අහන්න.
කතානායකතුමනි, මේ ප්‍රශ්නය අහන්න හේතු වෙන්නේ පහුගිය දවස්වල මම මුලින් කිව්වා වගේම ජනාධිපතිතුමා සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා අපිත් ඒකට සහභාගී වුණා. මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මක කිරීම යටතේ ඉඩම් බලතල පවරා දීම පිළිබඳව සාකච්ඡාවක් මතු වුණා. හරි, ඉන්නකො ඉතින් අහනකම් ඔබතුමාගේ නෙවෙයි උත්හන්නේ. එතකොට මම අහන්නේ කඳබඩ තිබ්බට මොලේ නැති වුණාම ඔහොම තමයි. කඳබඩ තිබ්බට මොලේ නැති වුණාම ඔහොම තමයි.
නිශ්ශබ්ද වෙන ගරුවන්ත. වලේබඩවන්ත ඔබතුමා ප්‍රශ්නේ අහන්න.
මගේ ප්‍රශ්න අහන්න දුන්නේ නැහැ කතානායකතුමනි. මගේ මගේ මේ අනුන්ගේ අත දාලා
ජාවර කරුම එතුමා මේ එතුමාගේ හරස්පස්
කතානායකතුමනි මගේ වෙලාව දෙන්න බෑ මගේ වෙලාව දෙන්න බෑ
ජාමර
මේ අමතිතුමායි මායි ප්‍රශ්න අහන්නේ මේ අනුන්ගේ සීනි කිරන්න ගිහිල්ලා
ගරුවන්ත ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කෙටියෙන්
හරි 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 මේමයි කතානායකතුමනි මේ කාරණාව මතුකරන බලපාපු හේතුව තමයි ගරු අමතිතුමනි ඔබතුමා දැන් ඔබතුමා කියන විදිහට දැන් අමාත්‍යාංශයේ එහෙම රේකී අමාත්‍යාංශය හරහා අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ලබා දෙන පිළිතුරු ඔබතුමා සභාගත කළා. එතකොට ඒ අමාත්‍යාංශ ලේකම්වරයා උනත් වර්තමාන රජය අනුගමනය කරන්න උත්සාහ කරන ප්‍රතිපත්තිය පිළිබඳව ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ඔබතුමාට ලබා දී තිබෙන පිළිතුර හදපු අයට තියෙන අවබෝධය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අපි වික්ෂිප්තභාවයට පත් වෙනවා. මේ ප්‍රශ්නේ ආන්න හේතුවක් තියෙනවා කතානායකතුමනි. ඒ හේතුව තමයි දැන් අපි ගත්තොත් දැන් මේ ඉඩම් බලතල පැවරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම උතුරු නැගෙනහිර දේශපාලන කණ්ඩායම් විශාල උනන්දුවක් දක්වමින් ඉල්ලමින් කරනවා. ඉල්ලීම් කරමින් ඉන්නවා. උතුරු නැගෙනහිර අරුණාම ද්‍රවිඩ ජනතාව වැඩිපුරම ජීවත් වෙන දිස්ත්‍රික්කයේ තියෙන කොළඹ බස්නාහිර පළාතේ. හැබැයි මේ බස්නාහිර පළාතේ තිබෙන පල්ලිවලට අපි යනවා, කෝවිල් වලට අපි යනවා, ඒ අය පන්සල් වලට එනවා, මේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ආවා විවාසිද්ධ වෙනවා, එක පාසල් වල අධ්‍යාපනය ලැබෙනවා, සහෝදර ජනතාවක් ඉදිරියේ ඉතාම හොඳට ජීවත් වෙමින් ඉන්නවා. හැබැයි යාපනයේදී අපි දැක්ක පෞද්ගලික දවසවල යාපනයේ තිස්ස විහාරයේ වස්සාරාධනාව කරන්න දුන්නේ නැහැ. මහජන නියෝජිතයෝ ඇවිල්ලා මේක වළක්වලා පන්නන තත්ත්වයකට පත් වුණා. එතකොට මේ ඉඩම් බලතල ලබා දීම තුල මේ කියන ආකාරයට දැන් නුවරඑළිය ගත්තොත් වැඩිපුර ජනගහනය ඉන්නවා දෙවිඩි ජනතාවක්. ඊළඟට යාපනය ගත්තොත් එහෙම ඉන්නවා. එතකොට නුවර දිස්ත්‍රික්කේ ගත්තාම මධ්‍යම පළාතේ තව විදිහක් තියෙන්නේ. රත්නපුර දිස්ත්‍රික්කේ බලංගොඩ ප්‍රදේශයේ ගත්තොත් ඒ විදිහට තියෙන්නේ. බේරුවල ගත්තාම තව විදිහකට තියෙන්නේ. එතකොට දැන් මේ ඉඩම් බලතල පවරා දීම තුළ ඒ කොට්ටාසවල ඒ දිස්ත්‍රික්කවල ඒ පළාත්වල වැඩිපුර ජීවත් වෙන ජනතාව තීරණය කළොත් ඒ පළාතේ ඉන්න සුළුතර ජනතාව වෙන අහකට පලා යන්න ඕනි, එහෙම නැත්නම් මේ ඉඩම් අත්පත් කරගන්න ඕනි කියලා මේ රටේ නැති ප්‍රශ්නයක් නිර්මාණය වෙනව නේද කියන එක තමයි මගේ ප්‍රශ්නේ උනේ. ඉතින් මන් දන්නේ නැහැ අමතිතුමා ඒකට උත්තර දෙන්න සූදානම්ද නැද්ද කියන එක. ඔබතුමා කැමති නම් උත්තරයක් දෙන්න පුළුවන්, නැත්නම් අර ජාතියේ උත්තරයක් දීලා නිකා ඉන්නත් පුළුවන්.
ගරු නියෝජ කතානායකතුමනි, ජනාධිපතිවරයා 13 වෙනි සංශෝධනය ගැන සාකච්ඡාවක් කරමින් පවතින. නමුත් අමාත්‍යංශයක් ඉදර මං හිතන්නේ මෙතුමට ඒකේ තේරුම් පැහැදිලි වෙලා ඇති කියලා. ඔව්, මේ සාකච්ඡාවක් යන අවස්ථාවක් තියෙනවා. ඒ වුණාට ඒකට ලිඛිතව හරි කෙලින් උත්තරයක් දෙන්න පුළුවන් අමාත්‍යංශයේ රේකී අමාත්‍යංශයට උත්තරයක් දෙන්න පුළුවන් හැකියාවක් නැහැ. මේක සාකච්ඡා මට්ටමේ තියෙන. ඒතකොට මේ සාකච්ඡා මට්ටමින් ගිහිල්ලා මේකට අවශ්‍ය විසඳුම් හොයලා ඒකට කොමිටිපත් කරලා ඒ සියලු දේයින් පස්සේ තමයි මේකට හරි උත්තරයක් දෙන්න පුළුවන්. ලංකාවේ තියෙන ඉඩම් වලින් දැන් ඉඩම් බැහැර කරන ක්‍රමවේදයක් තියෙනවා. ඉඩම් වල පරම අයිතිය සතු වෙන්නේ ජනාධිපතිවරයා සතුයි. ඊට පස්සේ එකෙන් කොටසක් ඉඩම් අමාත්‍යවරයාට අයිති. ඒත් වගේම කොටසක් ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයාගේ යටතේ තියෙනවා. මේව බැහැර කිරීමේදී ප්‍රාදේශීය ලේකම්ල හරහා තමයි මේ කටයුතු සිදු වෙන්නේ. ඒ නිසා ඒක තමයි ක්‍රමවේදය. ඒකට නීති 50ක් තියෙනවා. නමුත් 13 වෙනි සංශෝධනයක් ගැන කතා වෙනවා, ඉඩම් බලතල ගැන කතා වෙනවා. ඒ කිසිම දෙයක් ඔබතුමා අහන ප්‍රශ්න වලට මේ මොහොතේදී අදාළ වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඔබතුමාට හිතේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා, ඔබතුමාට කැකෑරෙන ප්‍රශ්නයක් තියෙනවා, මොකද්ද මේක ඉස්සරහට වෙන්නේ කියන එක. නමුත් ඒක මට රේකී අමාත්‍යංශයක් විදිහට පැහැදිලිව ඔබතුමාට අහවල් දෙයට මෙන්න මේ ති පියවර අරන් තියෙනවා, අහවල් දෙයට මේ පියවර අරන් තියෙනවා, අහවල් දෙයට මේ පියවර අරන් දෙනවා තියෙනවා කියලා මට කියන්න විදියක් නැහැ. ඒක මම හිතනවා ඔබතුමාගේ බුද්ධිය පාවිච්චි කරලා තේරුම් ගනි. මොකද තාම මේක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.
හරි, බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මගේ දෙවෙනි ප්‍රශ්නය මම මන්ත්‍රී අපේ නිමල් පීතිස මැතිතුමාට බලවන.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කරුණට අදාළව මටත් තිබෙනවා යම් කරුණක් එකතු කරන්න. ගරු ඇමතිතුමාට
කරුණක් නෙවෙයි ගරු මන්තම ප්‍රශ්නයක්.
ප්‍රශ්නයක්. ගරු ඇමතිතුමනි, විශේෂයෙන් ඔබතුමා අපහසුතාවයට පත් කිරීම සඳහා නෙවෙයි, ඒ වගේම ඔබතුමාගෙන් පෙරලා අර එවැනි ආකාරයට ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවන එකකුත් අදහස තියාගෙනම තමයි ඔබතුමාට මේ ප්‍රශ්නේ මම මතු කරන්නේ. ගරු ඇමතිතුමනි, ඔබතුමා තරුණ ඇමතිවරයෙක්. අපි කැමති ඔබතුමා තරුණ ඇමතිවරයෙක්. ඒ නිසා අපිට තියෙනවා සමහර ජාතික ප්‍රශ්න වගේ ඒවා මතුවෙනකොට ඔබතුමාලත් අපි හිතනවා විදිහට බොහෝ කාරණා කල්පනා කරනවා කියලා අපි දන්නවා. ගරු ඇමතුමනි, මේ කාරණේ ඔබතුමාට යොමු කරන්නෙම විශේෂයෙන් අපේ රටේ ජාතික ආරක්ෂාවට සමානම විදිහේ විෂයක් තමයි ඉඩම් විෂය. ඒ නිසා අපේ වගේ පුංචි රටක ඉඩම් කියන කාරණේට අදාළව අර වගේ ප්‍රශ්නයක් මතු වුණොත්, අර මුලින් මතු කරපු ප්‍රශ්නයක් වුණොත් ඒක නැවත ලොකු ඛේදවාචකයකට නැත්නම් නැවත ලොකු ප්‍රශ්නයක් බවට මේක පරිවර්තනය වෙනවා. ඒ නිසා ගරු ඇමතුමනි, ඔබතුමා විශේෂයෙන්ම මේ කෙරෙහි අවධානයක් යොමු කරලා අතිගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡාවකදී වෙන්න පුළුවන්, නැවතන වෙන කමිටුවක සාකච්ඡාවකදී වෙන්න පුළුවන්. ඔබතුමාගේ මේ පිළිබඳව මතයක් පෞද්ගලික මතයකුත් ඇති, දේශපාලන මතයකුත් ඇති, අපි අපේ පැත්තෙමුත් ඉදිරිපත් කරන මතයත් ඔබතුමා වඩා හොඳින් කළමනාකරණය කරලා ඔබතුමාගේ පැත්තෙන් ඒ කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී ඉදිරිපත් කරන්න වැදගත් වෙයි කියලා හිතන කරුණක් තමයි මම මේ ප්‍රශ්නයක් විදිහට යොමු කරන්න උත්සාහ ගන්නෙ. ගරු ඇමතිතුමනි, තාමත් අපේ රටේ මේ බෙදුම්වාදී මානසිකත්වය අවසන් වෙලා නැහැ. ඒ වගේම අපේ රටේ ගත්තයින් පස්සෙත් ජනාධිපතිතුමාටත් ඔය තියෙන අභියෝග තව වෙනතුරු පහුගිය අරගල කාලේ ඉඳලමත් අපිට පේනවා ඒව අවසන් වෙලත් නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ ව්‍යාකූල තත්වයක් තියෙන මොහොතක, බෙදුම්වාදී මානසිකත්වයක් තාම අවසන් වෙලා නැති මොහොතක, නුවරඑළිය වගේ දිස්ත්‍රික්කයක ගත්තම බහුතර ජනතාවක් ද්‍රවිඩ ජනතාව. අපි බොහොම සහෝදරත්වයෙන් දේශපාලන කටයුතු කරන අය. ඒ වගේම අපි දන්නවා වතුකරේ විශේෂයෙන්ම කඳුකරේ නොවන දේශපාලන බලවේග, දේශපාලන චරිත, විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පදනම් කරගත් අන්තවාදී ජාතිවාදී කල්ලි අපේ වතුකරේටත් රිංගන්න අතීතයේ සිට මාන බැලුවා. ඒකට ඇත්තටම ගරු තොණ්ඩමණ ඇමතිතුමාට අපි ගරු කරන්න ඕනේ. ගරු තොණ්ඩමණ ඇමතිතුමා නිසාමත් ඒ වගේම වතුකරේ නියෝජනය කරපු අනිකුත් දේශපාලනඥයෝ නිසාම ඒ කඳුකරේට ඇතුල් වෙලා ඒ ගිනිදල් ලවුලවන්න බැරුව ගියා. හැබැයි ඒක එහෙම තිබුණා වුණත් ගරු ඇමතිතුමනි, අදටත් ඒ අරමම කියන අන්තවාදී ජාතිවාදී බෙදුම්වාදී බලවේග උත්සාහ කරන වතුකරේ තාමත් අවුලවලා එතන ජාතිවාදයක් නිර්මාණය කිරීම සඳහා උත්සාහ ගන්නවා. අපි සජීවි ලෙස අත්දකින්නවා මේ වතුකරේ ආශ්‍රිත ගම්මාන, සිංහල ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල, එහෙම නැත්නම් නගර තියෙනවා, ඒ නගරවල ඉන්නේ අද සුළු සිංහල ජනතාවක්. ඒ අය පළවා හැරීමේ ක්‍රමයක් විවිධ විදියට තර්ජනය කරලා ඒ ප්‍රදේශවල ව්‍යාපාර කරන්න බැරි විදියට, ඒ ප්‍රදේශවල ඒ අයට ඉන්න බැරි විදියට තර්ජනය කරලා ඒගොල්ලෝ ඒ ප්‍රදේශවලින් පළවා හරින ක්‍රියාවලියක් අදටත් සූක්ෂතම විදියට ක්‍රියාත්මක වෙනවා. ඒක අපේ රටේ බලවතුන්ට දැනෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. හැබැයි ඉතා රහසිගතව, ඉතාම බරපතල විදියට මේ කියන කාරණේ දිගින් දිගට සිද්ධ වෙනවා. ඒ නිසා ගරු ඇමතිතුමනි, ඔබතුමා තරුණ ඇමතිවරයෙක් විදියට මේ පිළිබඳව අර විදියට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඔබතුමාට මම මේ සද්භාවයෙන් මේ කියන කරුණ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා විශේෂයෙන් ඔබතුමා මේ කියන කාරණේ ඔළුවේ තබාගෙන, මනසේ තබාගෙන බෙදුම්වාදී මානසිකත්වය තාම අපේ රට තුළ නැති වෙලා තියෙන නිසාමත් ඒ සඳහා යම්කිසි ඉඩකඩක් ඉවර වෙන්න හදනවා නම් ඒ ඉඩකඩ අපේ රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ අදහසක් ඔබ තබා ගනිමින් කටයුතු කරන්න කියන කාරණේ තමයි මම ප්‍රශ්නයක් විදිහට ඔබතුමාට ඉදිරිපත් කරන්නේ. ගරු ඇමතිතුමනි, බොහොම ස්තුතියි.
ගරු මාත්‍යතුමා
කරන්න, මම අතරසම හිතනවා අවුරුදු 75ක් නිදහස ලැබලත් අදටත් අපි අරාජිතකත්වයට පත්වෙච්ච ජාතිය බවට පත් වෙලා තියෙන්නේ අපි අතර තියෙන මේ සංහිඳියාව නොමැතිකමයි. ඒ නිසා අපි කොහොමදත් දැන් ඔබතුමා කරපු කතාවෙන් පේන්නේ අපි මෙහෙම පළවා හරිනවා, නොයෙකුත් කට්ටිය අල්ල ගන්න හදනවා. මම විශ්වාස කරනවා අද ජනාධිපතිවරයා තමන් සත්භාවයෙන් තමයි මේ සාකච්ඡාව සියලු දෙනාට ආරාධනා කළේ. ඒකෙත් සමහර කට්ටියක අකුලෙන් අදිනවා, එන්නම් කියනවා එන්නේ නැහැ, සාකච්ඡාවට එනවා කියලා අන්තිම මොහොතේ බෑ කියනවා. ඊට පස්සේ ආයෙත් ඔක්කොම කට්ටිය එනකොට සාකච්ඡාවට එනවා. ඇවිල්ලා අනුප්‍රාප්තිකයිද කියලා අහනවා, ජනාධිපති කොහොමද පත්තුනේ කියලා අහනවා, නොයෙකුත් දේවල් අහනවා. නමුත් රටට අවශ්‍ය උත්තරේ හොයන්න මේ පාර්ලිමේන්තුවක් ඇරෙට අවුරුදු 75ක් රට අරාජිගත්තේ ගියේ මොන හේතු නිසාද, බෙදුම්වාදය කොතනටද ගියේ කියන එකට විසඳුමක් හොයන්න අපි කවුරුත් කැමති නැහැ. හැමෝම ඕනේ උත්සාහ කරේ බලේ පෙරේතකමට බලය ගන්න. හැබැයි එකතු වෙලා රටක් වැටිච්ච වෙලාවත් එකතු වෙන්න මේ රටේ පාර්ලිමේන්තුවකට බැරි වුණා. මේ රටේ මෙච්චර අරාජ්‍යගත මිනිස්සු පාරේ මැරෙන වෙලාවකදීවත් මුළු පාර්ලිමේන්තුවට මේක තැනකට එන්න බැරි වෙච්ච පාර්ලිමේන්තුවක් මේ. ඒ නිසා අපි අරාජිකත්වය ගැන කතා වෙනවා නම් ඉඩම් බලතල වෙනස්කම් ගැන කතා වෙනවා නම් ඉස්සෙල්ලාම අපි සුවම් විවේචනයක් කරගන්න. අපි ගැන හිතලා බලන්න. අපිට අභියෝගයක් කරන් රට වෙනුවෙන් හිටගන්න පුළුවන් වුණාද කියලා කල්පනා කරලා බලන්න. අපි කරේ හැමදාම විවේචනය කරපු එක විතරයි. අපි හැමදාම කරේ තව මිනිහෙක්ව ගෙනල්ලා ජාති දෙකක් කොටුවපු එක විතරයි. දේශපාලනේ මේ පාර්ලිමේන්තුව මොකන්නේ ජාති ජාති කොටවන එක විතරයි. දැන් 13ක් ගෙනල්ලා මේ මේ මිනිසුන්ට අවශ්‍ය ඉඩමක් දෙන්න ඕනේද නැද්ද කියන අහන එකට මේක ආරක්ෂක ප්‍රශ්නයක් මේක බෙදුම් වාදයක් එහෙම කියලා කතා කරනකොටම තව පැත්තකින් කියනවා නුවරළිය පැත්තේ ඉඩම් වෙන කට්ටියක් අල්ලනවා අයියෝ මම හිතනවා ඊට වඩා සාර්ථක ක්‍රමයේ වෙන්නේ අපි අඩුම ගානේ මේ අවුරුදු 75ක් ෆේල් වෙච්ච රටේ ඉතුරු අවුරුදු 25වත් ගොඩ යන්න ඕන නම් එක තැනකට ඇවිල්ලා කටයුතු කිරීම තමයි මම හිතනවා ජනාධිපතිවරයා උත්සාහ කළ දෙන්නේ නැවත වතාවක් කියනවා මේ රටේ ඉඩම් බලතලයේ අයිතිය තියෙන ජනාධිපතිවරයා මේකෙන් කොටසක් තමයි ඉඩම් අමාත්‍යවරයාට තියෙන්නේ පොඩි පොඩි එකෙන් පොඩි පොඩි විශේෂ කොටසක් ඊට එතනින් එහාට ගියාට පස්සේ තියෙන්නේ ඉඩම් කොමසාරිස් ජෙනරාල්තුමාට එතනින් එහාට බැහැර කිරීම සහ සියලු දේවල් ඒව පරිපාලනය කිරීම තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්ලට ඉතින් මේ සියලු දේ එකතු වෙලා අපි සියලු දෙනා කටයුතු කරලා මේ රටේ ස්වෛරීත්වයට හානියක් නොවන විදිහට කටයුතු කිරීම මේ පාර්ලිමේන්තුවේ වාක්‍යයයි එහෙම නැතුව ඒක මේ පැත්තට එල්ල ඇඟිල්ල දික් කරලා කතා කිරීම නෙමෙයි මං හිතන්නේ ඉතින් අර මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්නේ නැත්තම් ඒකේ මෙතනදී ඒ උත්තරේ ඇවිත් නැත්තම් මට කියන්න තියෙන්නේ අදාළ වෙන්නේ නැහැ කියලා. අදාළ වෙන්නේ අපි සියලු දෙනා එකතු වෙලා සාකච්ඡා කරොත් පමණයි කියන එකයි නියෝජක කතානායකතුමා කියන්නේ.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 9 ගරු මයන්ත දිසානායක මැතිතුමා. උදල්
කතානායකතුමනි.
චාමර සම්පත් මැතිතුමා. ගරු කතානායකතුමනි. ඔබතුමාගේ ආසනයේ පිටිපස්සේ තියෙන
ගරු කතානායකතුමනි ඔබතුමා මට විනාඩියක් දීපු එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. චමුදිතේගේ මාධ්‍යයෙන් ඔබතුමාට ගංජා හේන් තියනවා කියලා පහුගිය කාලේ ගැහුවා. හැබැයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා චමුදිත පච වුණා. හැබැයි දැන් ගහනවා කොහෙදෝ මේ අයින් කරපු සභාපති කෙනෙක් කංකසන්තුරේ යකඩ කපන එක මං කපනවා කියලා මෙතන මේ ඉන්නවා එහා පැත්තේ ලේකම් කෙනෙක්. ඒ ලේකම් යකඩ හොරා කිව්වට යකඩ මට ගිහිල්ලා වරගම් ගන්න ඉන්ට් එකක් තියෙනවා ආමියෙක් ඉන්නවා පොලිසිය ඉන්නවා ඊළඟට මම දැන් පොලිස්පතිතුමාට දෙපාරක් පැමිණිලි කරා ආරස්සක ලේකම්ට දෙපාරක් පැමිණිලි කරා දැන් මම අද පොලිස්පතිතුමාට පැමිණිල්ලකුත් යනවා චමුදිතික මාධ්‍ය ඕන කෙනෙකුට ගහනවා ඈ අර්ජුන මහේන්ද්‍රන්ගෙන් සල්ලි ගත්තා කියලා ගැහුවෙත් චමුදිතික මාධ්‍ය ඒ නිසා ඉන්ට් එකක් ආමියෙකේ තියෙනවා ලංකසන්තුරේ පොලිසියක් තියෙනවා දැන් මං ඒ සම්බන්ධව හමුදාවට දෙපාරක් ආරස්සක ලේකම්ට කියලා දිනවා. ඒ මදිවට පොලිස්පතිට දෙපාරක් කිව්වා දැන් පොලිස්පතිට පැමිණිල්ලකුත් යවනවා. කවුරු හරි අයින් කරපු සභාපතියෙක් අර ඔරලොසු දෙකක් දාගෙන එකෙක් හිටියා සභාපති කෙනෙක් ඒ වගේ සභාපතියෙක් අයින් කරාම ඉදේ වේදනාවට මොකක් හරි කියනවා. ඒ වගේ මේ පාර්ලිමේන්තුවේ පක්ෂවල නායකව වෙලා නායකව වෙන්න ඉන්න මම කියනවා රෙද්දක් ඇඳන් අපේ කටවල් අවුස්ස ගන්න එපා. නායක වෙනවා නම් වෙන මිනිතුන කතා අදා ගන්න කියලා. බොහොම ස්තුතියි.
ප්‍රසංග 9 ගරු මයන්ත දිසානායක මහත්මයා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයෙන් ඇසීමට.
ගරු නියෝජක කතානායකතුමනි මම ප්‍රශ්න අහනවා. ගරු නියෝජක කතානායකතුමනි ඒ දිග පිළිතුරක් ආයන්න එක COVID-19 වසංගතයේ ඍණාත්මක බලපෑම් සමග අධික ලෙස බදු අඩු කිරීම හේතුවෙන් 2019 වසරේදී වාර්තා වූ රුපියල් බිලියන 1890.9ක සමස්ත රාජ ආදායම 2020 වසරේදී
127.5 බිලියන 525.5කින්ද
රුපියල් බිලියන 1368.0 දක්වාද අඩුය. සමස්ත රාජ ආදායම 2020 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 1368ට සාපේක්ෂව 2021 වසරේදී රුපියල් බිලියන 1457.1ක් දක්වා වැඩි විය. කෙසේ වුවද මේ 2019 වසරට සාපේක්ෂව 122.9ක අඩු වීමකි. 2022 වසරේදී සමස්ත රාජ්‍යාදම් රුපියල් බිලියන 1979ක් ලෙස වාර්තා වූ අතර එය 2021 වසරට සාපේක්ෂව 135.8ක වර්ධනයක් සනිටුහන් කරන ලදී. අංක 2 බදු කපහැරීම් මගින් අහිමි වූ ආදායම නැවත ලබා ගැනීමේ අරමුණ ඇතුව 2022 වසරේ අයවැය මගින් අධිභාර බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද යන නවතම බදු හඳුන්වා දෙන ලදී. එනම් 2020-21 ආදායම් තක්ෂේර වර්ෂය සඳහා බදු අය කළ හැකි ආදායම රුපියල් බිලියන 2000 ඉක්මවන පුද්ගලයන්ගෙන් හවුල් ව්‍යාපාරවලින් හෝ සමාගම් වලින් 125% අනුපාතය යටතේ එක්වරක් පමණක් අය කරන බද්දක් ලෙස අධිභාර බද්දක් පැනවීම 2022 ඔක්තෝබර් මාස පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීම ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කර මෙම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙන ලද අතර මේ මුළු පිරිවැටම රුපියල් බිලියන 120ට වඩා වැඩි ආදායමක් මත 2.5% අනුපාතයක් ලෙස පනවන ලදී. මීට අමතරව 2021 ජනවාරි මාස
මාස පළවෙනි දින සිට පැලපැවැත්වෙන පරිදි මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු අනුපාත 115 සිට 118 දක්වා වැඩි කරන ලදී. තවද 2019 වසරේ දෙසැම්බර් මාස සිට ක්‍රියාත්මක වූ ලිහිල් බදු ක්‍රමවේදය යටතේ අඩු කරන ලද බදු ඉහළ නැංවීම සඳහා 2022 වසරේ ජූනි මාසයේට බදු ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දෙන ලදී. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආදායම් බද්ද සඳහා හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ එක පුද්ගල ආදායම් බද්ද සම්බන්ධයෙන් 2020 වසරේ සිදු කළ සංශෝධන වලට පෙර රුපියල් 500,000 ක පුද්ගල ආදායම් බද්ද සහනයක්ද රුපියල් 700,000 ක සේවා නියුක්ති සහනයක්ද පැවතිනි. මෙම පුද්ගල ආදායම් බද්ද සහනය 2020 වසරේදී වර්ෂයකට රුපියල් 300,000 දක්වා ඉහළ නැංවෙන ලදී. නව බද්ද ප්‍රතිසංස්කරණ අනුව වර්තමානයේදී
මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ලිඛිතව ලබා දීලා ඔබතුමාගේ අවසර අරගෙන කතා කරන්න ඕන. අද දින ගැලරි පාසල් ළමයි ඉන්න වෙලේ මේ වගේ අසභ්‍ය වචන වලින් බැනවදීගෙන දෙන්න එක ඉතාම අශෝභනීයයි. කරුණාකර ඔබතුමාගේන වගකීමක් තියෙනවා. ඔව්.
නෑ ගරුමන්තුමා,
නෑ මේක හරි අශෝභනයි.
නෑ ගරු මන්ත්‍රීතුමාලා කවුරුත් මේ ගැන අවධානය යොමු කරනවා නම් හොඳයි. මූලාසනයේ විතරක් ඒ බර කර දාන්න එපා. දැන් නෑ ගරුමන්තුමා, ඔබතුමා කියන කාරණේ පිළිගන්නවා. නමුත් එතුමාගේ හිතේ තියෙනවා මම දන්නේ අවස්ථාව ඉල්ලුවම අවස්ථාව දීලා තියෙනවා. ඔව් ආණ්ඩු කුමාර විමල් වීරසමතුමා,
දැන් මේ රාජ්‍ය අමාත්‍යතුමා පිරිමි ගණිකාව කියලා නමක් පාවිච්චි කළා මේ පාර්ලිමේන්තුවේ 225න් කවුරු හරි ඉලක්ක කරගෙන. ඒතොර රටේ මිනිස්සු දන්නේ නැහැ කවුද මේ කියලා. ඒක ඒ වචනේ සුදුසු අදාළ වෙන කෙනෙක් මෙතන ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ. අඩු ගානේ ඔබතුමා මේ වචනේවත් කපා හරින නියෝග කරාද? ඔබතුමා සංවේදී වී තුතිපු නැහැ කාරණේ ගැනවත් අඩු ගානේ.
හොඳයි ගරු මන්ත්‍රීතුමා, අපි ඒ ගැන අවධානය යොමු කළ
අවශ්‍යතාවය නැහැ. නෑ නෑ, ඒක වැරදි.
නෑ, ඔය කාරණේ නැවත මතු කරන්න එපා. ආයි කියවෙන්නේ ඒ වචන. ඒ නිසා ගරු කතානායකතුමාගේ අවධානය සඳහා යොමු කළ අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න කියලා මම දැනුම් දෙනවා. ඔව් අනුර කුමාර් දිසානායකතුමා,
දැන් ප්‍රශ්නය ඇහුවා මේ පැත්තෙන්, මෙතුමා උත්තර දුන්නා මේ පැත්තෙන් ප්‍රශ්නය ඇහුවා. ඒතර ඒ න්‍යාය පත්‍රය අනුව සිද්ධ වෙච්ච සංවාදයක් නෙවෙයි. එතුමා වෙනම මයික් එක ඉල්ලුවා. එතකොට එමතුමාගේ ප්‍රශ්නෙට එමතුමා පිළිතුරු දෙමින් හිටියේ. අදාළ මන්ත්‍රීවරු ප්‍රශ්න අහමින් හිටියේ. වෙන කවුරු හරි මන්ත්‍රීවරයෙක් නැගිටිනවා. ඒ ප්‍රශ්නෙටත් ඒ වෙලාවේ න්‍යාය පත්‍රයට අදාළ නොවන කරුණක් කියනවා. ඔබතුමා මුලසුනේ ඉඳගෙන ඒක රස විඳිනවා.
නෑ එහෙම එකක්
නෙවෙයි. අදුමතරමේ රස විඳින්නේ නැත්තම් ඔබ
කලින් සිද්ධ වෙච්ච කාරණේ තමයි.
එයා පටන් ගන්නකොට
එතුමා රීති ප්‍රශ්නයක් ඉල්ලුවේ.
ඔබතුමාට තේරෙන්න ඕන.
ගරු මන්ත්‍රීවරයා එතුමා රීති ප්‍රශ්නයක් ඉල්ලුවේ.
අදුමතරමේ ඔබතුමා අදාළ නැහැ කියලා කිව්වනේ. ඉවර වෙනකන් හිටියා. ඇතිතරම් කියනකන් හිටියා. ඉතින් ඔබතුමා කියන අපිට අවධානය යොමු. අපි අවධානය යොමු කළ වැඩක් නෑ. අපි බලන් ඉන්න එක විතරයි තියෙන්නේ.
නෑ ඒ පිළිබඳ කටයුතු.
ඒ වගේ වෙලාවක අඩු කරලා
ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගය ගැන ගරු කතානායකතුමාට මම දැනුම් දෙනවා. ඒ රීති එතුමා ඉල්ලුවේ රීති ප්‍රශ්නයක්. ඉතින් රීති ප්‍රශ්නයක් ඉල්ලලා නැති දේවල් කිව්වට එතුමා ඉල්ලුවේ රීති ප්‍රශ්නයනේ. ගොඩක් අය කතාව පටන් ගන්නෙ එක විදියක, අවසන් කරන්නේ තව විදියක. ඒ ස්වභාවය ගරු රාජ්‍යමත්වා.
ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආදායම් බද්ද සඳහා හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ මා එකක් කිව්වා. දෙවන එක එමෙන්ම 2020 වසරේට පෙර පුද්ගල ආදායම් බද්ද ව්‍යුහය 104 සිට 124 දක්වා ප්‍රතිශතාංක 4 බැගින් වැඩි වෙන බදු අනුපාත සමග වර්ෂයකට රුපියල් 600,000 ක බදු කාණ්ඩ වලින් සමන්විත විය. 2020 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි 106 සිට 118 දක්වා එක් බදු කාණ්ඩයකට ප්‍රතිශතාංක 6 කින් වැඩි වෙන බදු අනුපාත සමග බදු කාණ්ඩයේ වසරකට රුපියල් මිලියන 3 දක්වා ඉහළ නංවන ලදී. දැනට 2021 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වන බදු ප්‍රතිසංස්කරණ පරිදි 106 සිට 136 දක්වා එක් බදු කාණ්ඩයේ 106 බැගින් වැඩි වෙන බදු අනුපාත මගින් බදු කාණ්ඩයේ වසරකට රුපියල් 105 දක්වා අඩු කර ඇත. 2020 වසරේදී උපයනුවට ගෙවීම බද්ද ලෙසද හඳුන්වා ලද අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද සහ බද්ද සේවා යෝජකයෙකු විසින් අනේවාසික සහ පුරවැසියන් නොවන පුද්ගලයන්ට ගෙවීමේදී පමණක් අනිවාර්ය කරන ලද අතර වාසික සහ පුරවැසියන් සඳහා මේ අනිවාර්ය නොවේ. 2023 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වන නව බදු ප්‍රතිසංස්කරණ යටතේ පුද්ගල ආදායම් බද්ද සහනය ඉක්මවන සියලුම බදු ගෙවන්නන්ට අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද අනිවාර්ය කරන ලදී. එමෙන්ම 2020 වසරට පෙර පොලිස් සඳහා 105ක් කුලීස සඳහා 10%ක් සහ වෙනත් ගැවීම් සඳහා 14%ක් ලෙස අය කරන ලද රඳවා ගැනීමේ බදු වාසික තැනැත්තන් වෙත සිදු කරන ලද ගැවීමකදී අනිවාර්ය නොවන ගැවීමක් බවට පත් කළ අතර ඔවුන්ගේ ඉල්ලීම් මත පමණක් අඩු කරන ලදී. 2023 වසරේ ජනවාරි මාස පළවෙනි දින සිට ක්‍රියාත්මක වන නව ප්‍රතිසංස්කරණ යටතේ රඳවා ගැනීම් බද්ද හෝ අත්තිකාර ආදායම් බද්ද පොලිස් සඳහා 105ක්ද ලාභාංශ සඳහා 115ක්ද මාසකට රුපියල් ලක්ෂයක් ඉක්මවන ගෙවීම් සඳහා 10%ක්ද මාසකට රුපියල් ලක්ෂ ඉක්මන වන ගෙවීම් සඳහා 105ක් සහ වෙනත් සියලුම අවස්ථා සඳහා 14%ක් ලෙස අනිවාර්ය කර ඇත. සංස්ථාපිත ආදායම් බද්ද සැලකීමේදී 2020 වසරට පෙර 128ක් පැවති සම්මත බදු අනුපාතය 2020 වසරේදී 124 දක්වා පහත දමන ලදී. මෙය 2022 වසරේ ඔක්තෝබර් මාස පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි 130 දක්වා වැඩි කරන ලදී. මීට අමතරව 140ක අනුපාතය යටතේ බද්දර යටත් වන මත් පැන් දුම් කළ ඔට්ටුවැල්ලීම් සහ සූදු සඳහා හැර අනිකුත් සියලු මාංශ සඳහා 130ක බදු අනුපාතය අදාළ කරමින් සංස්ථාපිත ආදායම් බද්ද සම්බන්ධයෙන් ලබා දී තිබුණු නිදහස් කිරීම හා සහනදායී බදු අනුපාතය ඉවත් කර ඇත. එකතු කළ අගය මත බද්ද සඳහා හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ 2022 වසරේ ජූනි මාස පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු අනුපාතය 108 සිට 12 දක්වා වැඩි කරන ලද අතර 2022 වසරේ සැප්තැම්බර් මාස පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එය 115 දක්වා වැඩි දුරටත් වැඩි කරන ලදී. 2022 වසරේ ජූනි මාස පළවෙනි දින සිට ක්‍රියාත්මක සිට බලපැවැත්වෙන පරිදි සංචාර කර්මාන්තයේ ආශ්‍රිත සේවාවන් සඳහා වළංගු පැවති 0 අනුපාතය ඉවත් කරන ලදී. 2020 වසරට පෙර වසරකට රුපියල් මිලියන 12ක් ලෙස පැවති එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචීමේ සීමාව 2020 වසරේදී රුපියල් මිලියන 300 දක්වා වැඩි කරන ලදී. මෙය 2022 ඔක්තෝබර් මාස පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 80 දක්වා අඩු කර ඇත. 2023 වසරේ ජනවාරි මාස පළවෙනි දින සිට බලපැවැත්වෙන පරිදි ස්වාධිපත්‍ය නේවාසික මහල් නිවාස සඳහා ලබා දී තිබූ එකතු කළ අගය මත බදු නිදහස ඉවත් කරන ලදී. නිෂ්පාදන හා සුරාබදු සඳහා හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ 2023 ජනවාරි මාස පළවෙනි දින සිට බලපැවැත්වෙන පරිදි මිලිමීටර 60ට අඩු දුම්මැටි හැර අනිකුත් සියලුම කාණ්ඩවල දුම්මැටි සඳහා නිෂ්පාදන බද්ද 120කින් සහ 2023 වසරේ ජනවාරි මාස 3 වෙනි දින බලපැවැත්වෙන පරිදි මද්දසාර සඳහා නිෂ්පාදන බද 120කින් වැඩි කරන ලදී. ලංකා කන්ටේල් නීතිගත සංස්ථාවෙන් භාණ්ඩාගාරය වෙත මාරු කරන ලද වගකීම් සඳහා මුදල් යෙදවීමට අවශ්‍ය බැවින් 2023 ජනවාරි මාස 5 වෙනි දින ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මත නිෂ්පාදන බද ලීටරයකට රුපියල් 25කින් ඉහළ නංවන ලදී. වෙනත් බද සඳහා හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ 115ක අනුපාතය යටතේ අය කරන ලද විදුලි සන්දේශ බද්ද 2019 වසරේ දෙසැම්බර් මාස සිට 111.25ක් අඩු කරන ලදී. මෙය 2021 වසරේ ජූනි මාස 115 දක්වා නැවත වැඩි කරන ලදී. ප්‍රසංග 3 සහනාධාර සහ කුටුම්බ සඳහා වෙන පැවරුම් මත වන වියදම් 2019 වසරේදී රුපියල් බිලියන 456 සිට 2021 වසරේදී 136කින්ද රුපියල් බිලියන 597.595.7 දක්වාද 2022 වසරේදී 157.7කින් රුපියල් බිලියන 719.5 දක්වාද වැඩිවීම මගින් බදු අඩුකිරීම මහජනතාවට සහන සැලසීමට බාධාවක් නොවූ බවට නිරීක්ෂණය වේ. සමෘද්ධි වැඩසටහන සඳහා වියදම 2019 වසරේදී රුපියල් බිලියන 44.7 සිට 2020 වසරේදී රුපියල් බිලියන 52.4 දක්වා 117.4කින්ද 2021 වසරේදී රුපියල් බිලියන 55.4 දක්වා 124කින්ද 2022 වසරේදී රුපියල් බිලියන 121 දක්වා 170.99කින්ද වැඩි වී ඇත. ඊට අමතරව ආබාධිත සෙබළුන් සඳහා වන දීමනාව 2019 වසරේදී රුපියල් බිලියන 33.6 සිට 2020 වසරේදී රුපියල් බිලියන 37.5 දක්වාද 2021 වසරේදී රුපියල් බිලියන 37.9 දක්වාද 2022 වසරේදී රුපියල් බිලියන 40.2 දක්වාද වැඩි වී ඇත. තවද වැඩිහිටියන් ආබාධිත පුද්ගලයන් සහ වග්වර රෝගීන්ට ලබා දෙන ලද දීමනා 2019 වසරේදී රුපියල් බිලියන 11.3 සිට 2020 වසරේදී රුපියල් බිලියන 16 දක්වා වැඩි වූ අතර 2021 වසරේදී රුපියල් බිලියන 15.9 දක්වා සාපේක්ෂව මදක් අඩු වී ඇත. මීට අමතරව වසංගත කාල සීමාව තුළ මුහුණ දීමට සිදු වූ ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් සමෘද්ධි සහ වෙනත් සුබසාධන ගෙවීම සඳහා හිමිකම් ලද ප්‍රතිලාභීන්ට රුපියල් 5000ක් අමතර දීමනාවක් ලබා දෙන ලදී. ප්‍රශ්න අංක 4 2019 වසරේ ලිහිල් බදු ක්‍රමවේදය හඳුන්වා දීමෙන් අහිමි වූ බදු ආදායම නැවත ලබා ගැනීම සඳහා මෑත කාලීනව ඉහත සඳහන් කළ පරිදි බදු ප්‍රතිසංස්කර ගණනාවක් සිදු කළ අතර එම බදු නැවත වැඩි කිරීමට කිසිදු අපේක්ෂාවක් නැත. ඒ කෙසේ වුවද පහ සඳහන් පරිදි බදු පරිපාලනය ශක්තිමත් කිරීම තුළින් බදු පදනම පුළුල් කිරීම, බදු අනුකූලතාවය ඉහළ නැංවීම සහ බදු පැහැරහැරීම අවම කිරීම ආදිය මගින් අනාගතයේදී බදු අනුපාත වැඩි කිරීමකින් තොරව රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රැස්කරනු ලබන බදු ආදායමෙන් 70-80% අතර ප්‍රමාණයකට දායකත්වය ලබා දෙන්නේ විශාලතම බදු ගවන්නන් වන බැවින් විශාලතම බදු ගවන්නන්ගේ බදු අනුකූලතාවය ඉහළ නැංවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශාල බදු ගවන්නන්ගේ ඒකකය සහ ඉහළ ආදායම් ලබන පුද්ගලින්ගේ ඒකකය ශක්තිමත් කිරීම, තොරතුරු කළමනාකරණය කිරීමට සහ බදු අනුකූලතාවය ඉහළ නැංවීම සඳහා දත්ත සහ විශ්ලේෂණ හැකියාව යොදා ගැනීමට ආදායම් එකතු කිරීමේ නියෝජිත ආයතන තාක්ෂණ බල ගැන්වීම, බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ආසිත වංචා සහ දූෂණ අවම කිරීම සඳහා වැඩි දියුණු කළ ඩිජිටල්කරණය සහ මානව ක්‍රියාකාරකම් අවම කරන තාක්ෂණික පද්ධති බදු ආදායම් රැස් කිරීමේ ක්‍රියාදාමයට හඳුන්වා දීම, දැනට පවතින බදු පදනම පුළුල් කිරීමේ අරමුණෙන් අවුරුදු 18 වැඩි සියලුම වාර්ෂික පුද්ගලයන් සඳහා අනිවාර්ය බදු ලියාපදිංචිය හඳුන්වා දීම, එමෙන්ම මෙම බදු ප්‍රතිසංස්කරණ ඔස්සේ බදු ආදායම නැවත සාධනීය මට්ටමකට ළඟා වීමෙන් අනතුරුව යථා කාලයේදී මහජනතාව වෙත පැවරි ඇති බදු බර ලිහිල් කිරීමටද කටයුතු කරන ලැබේ. ආයන්න පැන නොනගී. ස්තුතියි.
ගරු ඇමතුමාට මම ස්තුතිවන්ත වෙනවා හොඳ පුළුල් උත්තරයක් ලබා දීම පිළිබඳව. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට ගරු ඇමතුමනි මම කැමැති අහන්න විශේෂයෙන්ම මේ රටේ සීනි වංචාව, පොල්තෙල් වංචාව, ඒ වගේම අසුචි පොහොර නැව පිළිබඳව අදත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇගුණා. මේ පිළිබඳව මහ භාණ්ඩාගාරයට ප්‍රකෝටි ගණන් නැතිලා තියෙනවා. උදාහරණයක් වශයෙන් සීනි වංචාවට ඩොලර් මිලියන 1.5ක් විතර අහිමි වෙලා තියෙනවා. මේ පිළිබඳව අමාත්‍යාංශයක් හැටියට, රජයක් හැටියට ගන්න පියවර කුමක්ද? ඒ වගේම අහන්න කැමති මේ වංචාවලින් සිද්ධ වෙච්ච වෙලා තියෙන පාඩුව ජනතාව මතත් පටවන්න බලාපොරොත්තු වෙනවාද? මගේ පළවෙනි අතුරු ප්‍රශ්න හැටියට. ඒ වගේම මම කැමති දෙවෙනි අතුරු ප්‍රශ්න හැටියට ගරු ඇමතුමාගෙන් අහන්න ඇස්වස්ම, ඒ වගේම මේ රටේ ඉන්න තරුණ ව්‍යවසායකින් පිළිබඳව මේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ ව්‍යාපාර වලට හානි වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් අමාත්‍යාංශයක් හැටියට ඔබතුමාට මොකද ගන්න පියවර කියලා.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ පැහැදිලිවුනේ නැහැ මන්ත්‍රීතුමා.
දෙවනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා, විශේෂයෙන්ම මේ රටේ ඉන්න ව්‍යවසායිකයන් පිළිබඳව, ඒ කියන්නේ බිස්නස් කමියුනිටි එක, ඒ වගේම තරුණ බිස්නස් කමියුනිටි එක පිළිබඳව මේ රටේ ආර්ථිකයේ හින්දා පාඩු ලැබලා තියෙනවා. ඒ පාඩු හදාගන්න, ඒවා නැත්තම් මකන්න, නැත්තම් අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කරන්න අමාත්‍යාංශයක් හැටියට හමුන්වන්සල මොකද්ද ගන්න පියවර?
ඔව්, නියෝජක කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය මේ සීනි බදු කාරණාව පිළිබඳ මම ඊට පෙර මේ පාර්ලිමේන්තුවට ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. අපිට දැන් පුළුවන් වෙන්නේ ඒ සීනි ගනුදෙනුව කළ අය විසින් ලබා ගන්නා ලද ලාභයෙන් නිශ්චිත ආදායම් බද්ද ලබා ගැනීම. ඒකට වෙනම ආදායම් බද්ද දෙපාර්තමේන්තුවේ කණ්ඩායමකට පත් කරලා තිනවා. මට පුළුවන් වෙනවා මේ බදු වර්ෂය නිමා වුණාම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මම පොරොන්දු වුණ ආකාරයටම කොපමණ බදු මුදලක් ඔවුන්ගේ ලාභයෙන් අපි ලබා ගත්තාද කියලා. ඒක තමයි දැනට තියෙන නීතිමය අයිතිවාසිකම රජය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. දෙවැනි කාරණාව එතුමා කිව්ව ආකාරයටම ව්‍යවසායකයන් කුඩා සහ මධ්‍ය පරිමාණ මේ රටේ ඇති වුණු මේ තත්ත්වයත් එක්ක විශාල අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. ඉතින් රජය විසින් එන්සා තමයි මහ බැංකුව චක්‍රලේක 15ක් මගින් ගරු නියෝජක කතානායකතුමනි වරින් වර ඔවුන්ගේ ප්‍රශ්න වලට ගැටලුවලට උත්තර හොයන්න උත්සාහ කරේ. ඉදිරියටත් අපි සූදානම් ඔවුන් සමග දැන් මේ සාකච්ඡා ඉවර කරලා මම යන්නේ තෙවනි සාකච්ඡාවකට. රජයේ තියෙන ශක්ති ප්‍රමාණය හැටියට මේ ප්‍රශ්න හඳුනාගෙන ඔවුන් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න.
ප්‍රශ්න අංක 10 ගරු ඩල සලහ පෙරමැතිතුමා අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම
වෙස්සේ. මම අහනවා ගරු කතා නියෝජක කතානායකතුමනි.
මන්ත්‍රී ඔබතුමා ප්‍රශ්න දෙකම අහුවනේ.
නියෝජක කතානායකතුමනි, එක අයන්නේ එක එකතුව 56යි. 2023 ජූනි 1 දින වෙන විට බන්ධනාගාර ගතව සිටින පූජිකවරුන් ආගමික වශයෙන් සිරකරුවන් හැටියට බෞද්ධ 29යි, Hindu 3යි, කතෝලික නැ ඉස්ලාමීය 2යි, සැකකරුවන් හැටියට බෞද්ධ 19යි, Hindu නැත, කතෝලික 1යි, ඉස්ලාම් 1යි. ඇපැල් ඉදිරිපත් කරපු පිටිස බෞද්ධ නැත, Hindu නැත, කතෝලික නැත, ඉස්ලාමීය 1යි. එකතුව හැටියට ගත්තොත් බෞද්ධ සිරකරුවන් හැටියට 48ක්, Hindu 3 දෙනෙක්, කතෝලික 1 කෙනෙක්, ඉස්ලාම් ආගමික පූජකවරුන් 4 දෙනෙක්. ආයන්නේ 2, 2023 ජූනි 1 වන දින විට
බන්ධනාගාර ගතව සිටින පූජකවරුන් සඳහා වන චෝදනා අනුව වර්ගීකරණය මේක සරලව ගරු මන්ත්‍රීතුමා ළමාපචාර බෞද්ධ සිරකරුවන් 19යි සැකකරුවන් හැටියට 4 දෙනයි Hindu සිරකරුවන් එක්කෙනයි සැකකරුවන් නැත කතෝලික නැත ඉස්ලාම් නැත ශ්‍රී දූෂණ සම්බන්ධයෙන් බෞද්ධ පූජකවරු 3 දෙනයි සැකකරුවන් එක්කෙනයි Hindu නැත කතෝලික නැත ඉස්ලාම් නැත මිනිමරුම් චෝදනා යටතේ බෞද්ධ පූජකවරු දෙන්නයි සැකකරුවන් එක්කෙනයි Hindu එක්කෙනයි සිරකරුවන් හැටියට කතෝලික සැකකරුවන් එක්කෙනයි ඉස්ලාමීය නැත මුදල් වංචා බෞද්ධ පූජකවරු දෙන්නයි Hindu සිරකරුවන් එක්කෙනයි කතෝලික නැත ඉස්ලාමීය නැත නිදන් හැරීම බෞද්ධ පූජකවරු 3 දෙනයි Hindu නැත කතෝලික නැත ඉස්ලාමීය නැත බරපතල ලිංගික අපයෝජනය බෞද්ධ පූජකවරු දෙන්නෙක් Hindu නැත කතෝලික නැත ඉස්ලාම් නැත බාල වයස්කාර දැරියන් දූෂණය බෞද්ධ පූජකවරු එක්කෙනයි Hindu පූජකවරු නැත කතෝලික පූජකවරු නැත ඉස්ලාම් පූජකවරු නැත ඊළඟට චෝදනා අනුව වෙන්කරන ලේඛනය ටිකක් දිග ලේඛනයක් ගරු මන්ත්‍රීතුමා මම මේක සභාගත කරනවා ලේඛනය තුන්වෙනි ප්‍රශ්නේ ඔව් ළමාපචාර බාල වයස්කාර දැරියන් දූෂණය බාල වයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය බෞද්ධ සිරකරුවන් පූජකවරු 20යි සැකකරුවන් 5 දෙනයි Hindu සිරකරුවන් එක්කෙනයි ශ්‍රී දූෂණ බරපතල ලිංගික අපයෝජන ලිංගික අතවරයට තත්කිරීම ශ්‍රියකට සාපරාදී බලපෑම් බෞද්ධ සිරකරුවන් 5යි සැකකරුවන් 3 දෙනයි ආයන්න පැන නොනගී
දරු නියෝජකතානායතුමනි මෙහිම ස්තුතිවන්ත වෙනවා සමාජයට ආවරණය වෙච්ච නැති තොරතුරු කීපයක් සභාගත කිරීම ගැන ඊට පෙරින් මේ සභාවේ මේ ආදරණීය දූ පුතුන් පාසල් ගුරුවරුන් රාශියක් ඉන්න වෙලාවේ මම හිතන මම අපි 225 වෙනුවෙන්ම යුතුයකමක් විදියට පාර්ලිමේන්තුව වෙනුවෙන් සමාව ඉල්ලා හිටිනවා ගරු නියෝජක කතානායකතුමනි මිට විනාඩි කීපයකට පෙර මේ පාර්ලිමේන්තුවේදී හුමාරු වෙච්ච ඇහිච්ච වචන ඒ ශබ්දකෝෂයේ තිබිච්ච වචන එක පාර්ලිමේන්තුව පිළිබඳ තවත් අර්ථකථන එන්න පුළුවන් සමාජයට 225ම හොරු කියලා සමාජ සම්මතයක් ගොඩනැගුණා අපි කවුරුද දන්නවා අපි 225ම රස්ත්‍ය අධිකාරෝ කියලා ඒ ආකාරයෙන්ම මතයක් ගොඩනගෙන්න පුළුවන් මේ පාසල් දරුවෝ ඉන්නේ ඒ නිසා අනුර කුමාර දිසානායක මැතිතුමා කියපු කාර්යතිකම සම්පූර්ණයෙන්ම එකඟයි ඒ නිසා සභාව පාලනය කර ගැනීමේදී නියෝජක කතානායකතුමනි දැන් වෙලාව බලන 12යි 20යි අපි තාම ප්‍රශ්න වලට උත්තර දෙනවා මේ කාලය එක පැත්තකින් ඒ නිසා ඒ පිළිබඳව ඒ සමාව ගන්න සිළුම මන්ත්‍රී සහෝදර මන්ත්‍රීවරුන් වෙනුවෙන් මේ දරුවන්ගෙන් ඕන් කවදාවත් මේ පාර්ලිමේන්තුව නරඹන්න එන්නේ නැහැ මේ ආකාරයේ අශිෂ්ට අශීල භාෂාවන් මේ සභාව තුළ හුමාරු වෙනවා කියලා දන්දමනා මගේ මම ප්‍රශ්නයක් විතර නෙමෙයි කරු එමුතුමනි අහන්නේ දැන් මේ හෙලිදරව් වෙච්ච තොරතුරු
ඇහැට සලාපිර මතම අර මීට කලින් වෙච්ච ඒ සම්බන්ධව සභාවට දුසු දුසු වචන සියල්ලම හැන්සාඩ් වර්තාවෙන් ඉවත් කරන්න කියලා දැනට නියෝග කළා තියෙනවා
ඒක ඉවර කරන අතරේ ඒක පූර්වදශයක් කරගන්න ඕන ගරු කතානායකතුමනි මීට අනතුරුව ඉතිහාසෙත් මේ වගේ සිද්ධීන් වෙලා තිනවා ඒක ඒකට ගනිමු පූර්වදශයන් තියෙනවා ගරු නියෝජක කතානායකතුමනි දැන් මේ හෙලිදරව් වෙච්ච පූජ්‍ය පක්ෂ සම්බන්ධයෙන් විවිධ ආගම්වල හෙලිදරව්ච කරුණුත් එක්ක අපිට මොකද දැනෙන්නේ මම ප්‍රශ්න දෙකක් අහන්නේ නැහැ විරුසුමන විරුසිංහ මන්ත්‍රීතුමා කෝ එක ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න කියලා මොකක්ද දැනෙන්නේ දැන් අපේ රටේ විශ්වසනීයභාවය ගරුත්වය නැති ආයතනක් විතර මේ පාර්ලිමේන්තුව ප්‍රමුඛ දේශපාලන ආයතන සමාජයේ පිළිගැනීමට ලක් වෙලා තියෙනවා ඔබතුමත් මගෙත් එකඟ වෙනවා රාජ්‍ය අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා මේ කතානායකතුමත් එකඟ වෙනවා මහජන පිළිගැනීම ගෞරවය විශ්වසනීයභාවය පළුදු වෙච්ච බරපතල විදිහට පළුදු වෙච්ච ආයතන විදියට දේශපාලන ආයතන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා දේශපාලඥයෝ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා මේ අද මේ ප්‍රශ්නෙට හෙළදරව් වෙච්ච කරුණුත් එක්ක සහ සමාජයේ මතුවෙන අනික් කාරණාත් එක්ක බැලුවම ගරු රාජ්‍ය අමාත්‍යතුමනි මතුවෙන්නේ ඊළඟට ගරුත්වය හීන වෙන ඊළඟට විශ්වසනීයභාවය පළුදු වෙන ආයතනක් විදියට මේ ආගමික ආයතන පත්වීම වළක්වන්න බෑ එහෙනම් මොකද කරන්න තියෙන්නේ මම මේ පිළිබඳව ගරු නියෝජක කතානායකතුමනි මීට සති 3කට පෙර මල්වතු පාර්ශවයේ අතිපූජනීය අනුනායක අහමඳුර දිබුල් කුඹුරේ විමල ධම්මා විදාන නායක අනුනායක අහමඳුරත් එක්ක කතා කරා කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක අපේ මහාචාර්ය අතිපූජනීය කොටපිටියේ රාහුල් හාමුදුරුවොත් එක්ක කතා කරා. ඊයේ රෝහණ පාර්ශ්ව අනුනායක අතිපූජනීය ඕමාරි කස්සප හාමුදුරුවොත් එක්ක කතා කරා. වෙනත් ආගමික නායකයන් එක්ක කතා කරලා තියෙනවා. දැනට දැන් නිකාය විතර ගත්තොත් රාජ්‍ය අමාත්‍යතුමනි ප්‍රශ්න තියෙන්නේ අධිකරණ සංගණනාගේ දූර තියෙනවා. හැබැයි කිසිදු ආකාරයක නෛතික ක්‍රියාමාර්ගයක් ගන්න නෛතික බලයක් නැහැ මේ ආයතනවලට. එන ඒ ස්වාමීන් වහන්සේලා මේ ආයතනවල ගෞරවය රැකගන්න උවමනාවෙන් ඉන්නවා. හැබැයි නෛතික බලයක් නැහැ. නාමික තනතුරු ටිකක් තියෙනවා. දැන් මම ඔබතුමාගෙන් අහන්නේ එකම ප්‍රශ්නේ මෙච්චරයි. දැන් ඉස්ලාම් සමාජය ඇතුලේ මුස්ලිම් සමාජය ඇතුලේ කාති උසාවිය තියෙනවා. කාති උසාවිය මුස්ලිම් සමාජයේ දික්ක සාධන නඩු සම්බන්ධයෙන් ගොඩනැගිච්ච ආයතනයක්. ඒ ආයතනයේ විනිශ්චකාරවරුන්ගේ සුදුසුකම් මොනවද ආදී වශයෙන් කිසිදු දෙයක් හොයනව නෙමෙයි. හැබැයි දික්ක සාධන පිළිබඳ මම හිතන මම නිවැරදි කියලා. ඒ වගේ මේ රටේ ක්‍රියාත්මක වන සෑම ආගමික ආයතනයකම අවිනය වළක්වා ගැනීම සඳහා යම් බලතලයක් දීම සුදුසුයි කියලා කියන එකයි මගේ යෝජනාව. දැන් මෙතන ඉන්නව ගරු නියෝජක තනතුරේ බරපතල ප්‍රශ්නේ ඔබතුමාගේ සංඛ්‍යාලය කරන හැටියට තියෙනවා convicted criminals ලා ඉන්නවා. ස්ත්‍රී දූෂණ අපචාර ඝාතන වලට එයාලා ජම්පරක ඇඳගෙන ඉන්නේ. හැබැයි ජම්පරකෙන් ඉවත් වෙලා එළියට ඇවිල්ලා නැවත ඒක චීවරය හරි ලෝගෝ හරි දරා ගන්නවා. ඒකට බාධාවක් නෑ. තහනමක් නෑ. හැබැයි බෞද්ධ සමාජය අපි දන්නවා උපව පැවිදි කරන්න පුළුවන්. හැබැයි උපවිදි කරන්න එහෙම ක්‍රමවේදයක් නැතුව ඇති. එනිසා මේක ඉතාම බරපතල කාරණාවක් විදිහට අනාගතයේ මතුවෙන කාරණාවක් සැහැල්ලුවට ගන්න හොඳ නැහැ. මම කියන්නේ ඔබතුමාටත් ගරු අධිකරණ ඇමතුමාටත් ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලාත් එක්කත් අනිකුත් ආගමික නායකයන් එක්කත් සාකච්ඡා කළා. ඒ ආයතනවල තියෙන විනය ක්‍රියාත්මක කිරීම සඳහා බිහි කරපු ඒ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන යාම සඳහා නිර්මාණය කරගත්තු ආයතන වලට යම් බලයක් අර කාදුසාවිල වගේ ලබා දුන්නොත් ගෞරවනීය නායක හමුදුරන් වහන්සේලා සහ ඒ අනිකුත් පූජක උතුමන්ලා සූදානමින් ඉන්නෝ ඒ ආකාරයේ අවිනය පළවා හැරීම සඳහා අවශ්‍ය කටයුතු තීන්දුව ගන්න. ඒ සාකච්ඡා ආරම්භ කරන්න කියලා කියන එකයි මගේ ඉල්ලීම. බොවිසුදේ.
ගරු නියෝජක තනායකතුමනි අපේ ගරු මන්ත්‍රීතුමා පැන්නගපු ප්‍රශ්නය මේ පිළිබඳව ගරු මන්ත්‍රීතුමනි දැනටත් අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡාවක් වුණා. ඒ වගේම පෞගිය මාස කීපයකට උඩදී අධිකරණ අමාත්‍යතුමා මල්වතු පාර්ශ්වයේ සහ අසිකිරි පාර්ශ්වයේ මහානායක මහින්පාණන් වහන්සේ මුණ ගැහෙන වෙලාවේදී මේ පිළිබඳවත් සාකච්ඡා කරා. ඒකෙදී වෙනම අධිකරණ කටයුතු කිරීම සඳහා වෙනම ව්‍යූහයක් ස්ථාපිත කරමු කියන යෝජනාව අධිකරණ අමාත්‍යතුමා එදා ඉදිරිපත් කරා. හැබැයි ඒකෙදී අමාත්‍යාංශ මට්ටමින් කරපු දීර්ඝ සාකච්ඡාවේදී අපිට ආපු එක ප්‍රශ්නයක් තමයි ස්වාමින් වහන්සේලා සහ විහාරස්ථාන සම්බන්ධයෙන් තියෙන නඩු කටයුතු පිළිබඳ පමණක් නෙවෙයි ස්වාමින් වහන්සේලාට වෙනත් බාහිර පාර්ශ්වයකත් නඩු ඇති වෙලා තියෙනවා. එතකොට මේක කොහොමද ගලපගන්නේ කියන එක. උදාහරණයකට ගත්තොත් මහේස්ත්‍රාත් උසාවියක දිස්ත්‍රික් උසාවියක එහෙම නැත්නම් හයිකෝට්ටේක තියෙන නඩුවක් බාහිරව සිවිල් පුද්ගලයෙක් එක්ක තියෙන නඩුවක් ඒ කාරණා වෙනුවෙන් අපි වෙනම යම් ස්ථානයක් ඉදි කරාට ඒ තියෙන නඩු වලට කොහොමද සාධාරණයක් කරන්න කියන කාරණාව මත උනා. ඉතින්
නිනාය සම්බන්ධයෙන් පළවෙනි පියවර විදියට ඒක අධිකරණයෙන් තීන්දුව කළ ඉවරයිනේ. වරදිකාරයෝ කියලා දඬුවම් නියම කළ දඬුවම් විඳිනෝනේ ජම්පරේ නැඳන් ඉන්නේ. අවම වශයෙන් පළවෙනි පියවර විදියට ඒ අය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න උන්වහන්සේ සූදානම්ින් ඉන්නේ. මේ උන්වහන්සේ දෝෂණක්
ගරු නියෝජක තනායකතුමනි මේකේ ඇතිවෙච්ච කතිකාවත ගරු මන්තුමා දන්නවා ඇති. දැනටත් අපි ඒ මහානායක මහින්පාන් වහන්සේලා එක්ක ඇතිවෙච්ච කතිකාවත යම් එකගතාවයකට පැමිණීමේ ප්‍රමාදයක් තමයි ප්‍රායෝගිකව මේකේ තියෙන්නේ. ඒ කතිකාවත පිළිබඳව මං හිතන්නේ අද ඊයේ නෙවෙයි දැන් අවුරුදු ගණනාවක ඉඳලා පැවැත්වෙන සාකච්ඡාවක්. ඒ සාකච්ඡාව විවිධ ආණ්ඩුවල විවිධ බුද්ධ ශාසන අමාත්‍යවරු යටතේ සාකච්ඡා වාර ගණනාවක් පැවැත්වුණා. හැබැයි ඒ කතිකාවතේ යම් එකගතාවයක් අපිට ගෞරවනීය මහා සංඝරත්නයට එන්න පුළුවන්කම තියෙනවා නම් අධිකරණයේ හැටියට අපිට ඒකේ තීන්දුව ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන නෙවෙයි, ප්‍රායෝගික ප්‍රශ්නේ තියෙන්නේ ගරු නියෝජක කතානායකතුමනේ අමාත්‍යාංශ මට්ටමින් නෙවෙයි. මෙතුමා කියන එකට අපි සම්පූර්ණ එකගයි. ඕක තමයි විය යුතුව තියෙන. හැබැයි ඒකේ අපිට බාහිරව මේක යම් එකගතාවයකට එක් කණ්ඩායමක් එකතු කරගැනීමේ ප්‍රමාදය තියෙන හැබැයි අර අපි කිව්ව විදියට අධිකරණ කටයුතු ක්‍රමවත් කිරීමේ කියන වැඩපිළිවෙල යටතේ ඕක අපි එකතු කරගන්න කටයුතු කරන්න ගරු මන්ත්‍රීතුමනි
දෙවෙනි ප්‍රශ්නය
අවශ්‍ය නැහැ මම කාලය ඉතිරි කළ දෙනවා පුතුමාට
හරි කොමිසෙති දෙවෙනි වටය ප්‍රශ්න අංක 5 ගරු සානික්කම් රාජ ප්‍රාසමානික මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගෙන් අසීමුන්ට සභාගත කර. සභානායකතුමාක සභාගත.
ගරු කථානායකතුමනි ශානික්කම් ප්‍රාසමානික මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගෙන් අහන ප්‍රශ්න මම අහනවා.
සභාගත කරනවා.